ස්වාමීන් වහන්සේතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අප මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහන් වලියටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු.
අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට ලිඛිත ප්‍රශ්න එකයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අපි සභාවට ඉදිරිපත් කරමු වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කාට හරි වාචික ප්‍රශ්න තියෙනවා නම් දැන්ම අත උස්සලා තියන්න පුළුවන්. එහෙමනම් මම ඉන්ද්‍ර මහත්මියට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට.
සාදු සාදු සාදු. කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි.
ඉන්මත් ස්වාමීන් වහන්ස, වාඩි වී හුස්ම රැලි කීපයකින් හුස්ම කෙටි වී සියුම් වී යන අයුරු මනාසේ වැටහුණා. ටික වේලාවකින් අත් දෙකේ ස්පර්ශය නැති වී ගියා. මේ විදිහට මුළු ශරීරයම නොදැනී ගියා. ඉඳගෙන ඉන්න බවවත්, කකුල් පොළවට වැදී ඇති බවවත්, දෙයත් ස්පර්ශව ඇති බවවත් දැනුනේ නැහැ. ශරීරයම එකම ගුලියක්සේ දැනුණා. ඉතාමත්ම සියුම් තිතක් බඳු හුස්ම දැනුණා. මම සතිමත් වී හිත පිට නොයවාම ඉන්න අදිෂ්ඨාන කරගත්තා. ඉතාම සියුම් විදිහට හිත පිට යන්න සූදානම් වෙන හැටි දැනුණා. වෙනදා මෙන් සිතුවිලි දිගට දිගටම ගලා ආවේ නැහැ. වෙනදා මෙන් ශරීරයේ පුරාවටම ඉඳ හිට දැනෙන වේදනා අනිනවා වගේ, කසනවා වගේ දැනෙන කිසිම දෙයක් මේ පරයන්කය තුල දැනුනේ නැහැ. පටන්ගත් මොහොතේ සිට නැගිටින තුරුම එකම එකාකාරී සියුම් ස්ථානයක සතිමත්ව නිදහසේ සැහැල්ලුවෙන් වෙනත් බලපෑම් වලින් තොරව පැය එකහමාරක් පමණ කාලයක් ගත වුණා. සිදු සියල්ල මනසේ වචනවලට පෙරලන්න අපහසුයි කියලා හිතෙනවා. සතිමත් වූ සිත තුල මුළු ශරීරයම නොදැනී ගියා කියලා සාරාංශය ලියන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, සමා වෙලා වැරදි නිවැරදි කරගන්න උපදෙස් දෙන්න. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
මේ වාර්තාවේ තුන් පොලක නැත්නම් හතර පොලක ශරීරේ නොදැනී ගියා, බාධාවල් නොදැනී ගියා, අතපය නොදැනී ගියා කියලා බොහොම මේ ප්‍රසිද්ධව ප්‍රකාශ කරලා තියෙනවා. යමක් දැනෙන වෙලාවේ නම් දැනගත්තා කියලා කියන්න පුළුවන්. නොදැනීම දෙයක් දැනගත්තේ, නොදැනීම දැනගත්තේ කොහොමද කියලා බැලුවොත් නොදැනීමෙත් දැනීමත් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් නොදැනෙන බව දන්නේ නැහෙනි. ඒ නිසා ඒකේ තියෙන අපිට තව ඉගෙන ගන්න දේවල්. දැන් ඒක මූණ දෙන්න පටන් අරගත්තා. ඒ නිසා යම් දෙයක් නොදැනෙන බව දැනෙනවනම් අන්නේ දැනීම, දැනෙන බව දැනගන්නා ගතිය කොහොමද කියලා දැනගන්න අපි කරන ප්‍රයත්නය තමයි නොදැනීමේ මුල මොකද්ද, නොදැනීමේ මැද මොකද්ද, නොදැනීමේ අග මොකද්ද කියලා බලනවා. එහෙම නැත්නම් ඒ නොදැනෙන පැත්ත මේ බලාපොරොත්තුෙන් භාවනා කරගෙන යනවා. ඉතින් ඒකට කියන්න තියෙන තව කාරණාවක් තමයි දන්න දේ ඉවරුණාට පස්සේ තමයි නොදන්න දෙයට හිත යන්නේ. එනිසා අපි දන්න දේ ඉස්සෙල් ඉවර කරගන්න ඕන. ආනාපාන සතිය හෝ බාධාවල් හෝ ශරීරයේ හෝ දැනෙන දේවල් පිළිබඳව සාදර වෙලා ඒක ඔක්කොම ගෙවම් කරගෙන යනකොට අරකේ ඉවරය කියන්නේ නොදැනීමේ පටන් ගන්නවා. එහෙන් දැන් යෝගාවචරය සූදානම් වෙලා යන්න ඕනේ. නොදැනෙන ශේෂ්ත්‍රයේ ආරම්භය මෙහෙමයි, මැද මෙහෙමයි, මුල අග මෙහෙමයි කියලා. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් අග මුල දැනගන්න පුළුවන් වුණාට මැද දැනගන්න බෑ. නොදැනෙන වෙලාවේ නොදැන බව දැනගන්න බෑ. ඒක දන්නේ ඒක ඇති වෙන වෙලාවේදී සහ ඒක නැති වෙන වෙලාවේ ඒ තියෙන දේවල් වලට සාපේක්ෂව. ඉතින් මං කරුණු කිව්වා වැඩි. අන්න ඒ දේ දැක ගන්නා සුළුව මීටත් වැඩි වෙලාවක් දැන් ඒක පරියන්කේක හිටියට කමක් නැහැ, දිගට කරගෙන යන්න කියලා මතක් කරන්න පුළුවන්.
මට ලැබී ඇති ප්‍රශ්නේ බෙමනයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
එහෙමනම් අපි සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් කාට හරි භාවනා ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට.
කවුද අපේ උදේ මහත්තයා ඉන්නව නේද?
එහෙම ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ.
මොකද දැල්ලෙඩාට?
කැස්ස එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ.
ලං වෙන්න එපා, මයික් එකට ලං වෙලා කතා කරන්න එපා. අපිට බොහෝ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන මොකද්ද ලියලවල තිබුණේ?
ස්වාමීන් වහන්සේ අද ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා මේ නම්කුසල ස්වාමීන් වහන්සේත් එක්ක අපි කතා වෙන්න තීරණය කරා. මේ සතිපස්සලේ ෆැසිලිටේටර්ස්ලා මගේ දූලයි තව වැඩ කරන කීප දෙනා කට්ටිය ඉන්නවා. කට්ටිය 10ට 10ට කියන අපේ වෙලාවෙන් 10ට මේ පදමේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණාම සම්බන්ධ වෙලා කරන්න තමයි තීරණය කරේ. මොකද්ද හරියට පැහැදිලිව දැනගන්න.
මෙහෙත් වීඩියෝම සම්බන්ධ නෙවෙයි සතිපාසලේ. දැන් මේ Pearl Bay කියලා FM සර්විස් එකක් පටන් අරගත්තා. රේඩියෝ එකක් ඒක මේ සතිපාසලට සම්බන්ධ කෙනෙක් කරන්නේ. ඉතින් අපිට දීලා තියෙන උදේ 6 ඉඳලා 7 දක්වා පැයක්. ඉතින් අපදාම උදේ දැන් පැයක් සතිපාසල පිළිබඳව විවිධාංග රේඩියෝ මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මාසයක් දෙකක් විතර යනකම් ඒක සංඝයා වහන්සේලා මේක වැඩි හරියක් කරලා ඒ ගුණ වුණාට පස්සේ මේ සතිපාසලේ මාස්ටර් ට්‍රේනර්ස්ලගේ සබ් ගෲප් එකට දැන් අපි ලඟ 25ක් විතර සබ් ගෲප්ස් තියෙනවා. ඒගොල්ලන්ට දවස දෙන්න. එතකොට ඒගොල්ලන්ට අදාළ විෂය පිළිබඳව පැය භාගයකට වැඩි වෙලාවක් ජාති ආමන්ත්‍රණය කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මට හිතුණා දවසක් මේ පිටරටවල ඉඳලා සම්බන්ධ වෙන අයටත් පැය භාගයක් විතර වැඩසටහනක් සඳහා ආරාධනා කරන්න. දැම්ම නෙවෙයි අපි දැනට මේ කරගෙන යන්නම්. සතිය කියන එක තවදුරටත් ජන විඥානගත කරලාට පස්සේ අපි කරන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා මේ අද ඒකත් පොඩ්ඩක් කතාකරනද කුසල හම්බ වෙච්ච වෙලාවට ඒ කැනඩා ගෲප් එකයි උඩට එක එක ගෲප්ස් ඉන්නෝනේ අපේ අනේ ගෲප් පාටි එකතු වෙලා අපිට පුළුවන් පිටරට ඉන්න අපේ සතිපාසලේ අයගෙන් දේශීය සතිපාසලට සහ සතිපාසලේ ඉදිරි ගමනට පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට. මේක දැනට ගුවන්විදුලි වැඩසටහනක්. ඉස්සරහට තමාර විටක මේක ටෙලිවිෂන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට කතා දාලා තියෙන්නේ. ඉතින් අපි දැනට කරන්නේ මුල්ම විනාඩි 10 මම ජාති ගුවන්විදුලි සංස්ථාවට කරපු කතාවක් දානවා. ඒව අපි ළඟ තියෙනවා පැටි දැනට 100ක් 200ක් විතර. ඊට පස්සේ ධම්පද ගාතාවක් අපි සජ්ජායනා කරවගත්ත නාථක නෙලකු ස්වාමීන් වහන්සේට කියලා ඒකත් යනවා. ඒ වගේම අපිට ජාත්‍යන්තරෝ එක එකන හදලා යොපු නැත්නම් ජාතිකෝ අපිට හදලා යොපු සින්දු තියෙනවා. එක එක සතිපාසලේ සින්දු. ඒ ටික යනවා. ඊට පස්සේ පැය භාගයට වැඩි වෙලාවක් ප්‍රශ්න සාකච්ඡාවක් යනවා. ඒක දැනට ධම්ම විහාරය හැමදෙර කරන්නේ ලැබෙන සුමානේ මම බාර දුන්නා කුසල හැමදෙරට ඒ විදිහට මම නම් කරලා තියෙන ස්වාමීන් වහන්සේලා. අන්න ඒකට මේ මාසයකට දවසක් විතර පැය භාගයක් අරගෙන ඔයගොල්ලෝ සාකච්ඡාවක් මාර්ගයෙන් හෝ නැත්නම් දේශනයක් මාර්ගයෙන් හෝ පිටරටවල ඉන්න සතිපාසල් ගැන පොඩි සමාලෝචනයක් අපිට ඉදිරිපත් කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා පූර්ව දැනුම් දීමක් වශයෙන්.
සිංහල භාෂාවෙන්ද ඉංග්‍රීසි භාෂාවෙන්ද?
ඔය සිංහලෙන් ඇරි දැන් යන්නේ සිංහලෙන්.
එහෙම මම අහුව ස්වාමීන් වහන්සේ 89.1 තනේද?
89.1 89.3 ද නෝම කියලා තියෙනවා. මාත් උදේ අහන්න ඇරුවා. ඒක සම්පූර්ණයෙන්ම අහන්න වෙලාවක් උනේ නැහැ. ඒ කියන්නේ මේ වෙලාවෙත් ඒක යනවා දැන්. අනේ මේ වෙලාවෙ ගිහිල්ලා ඉවරයි. දැන් 7 වෙනකොට ඉවරයි. 6-7 මේ ලංකාවේ වෙලාවෙන් ඉවරයි. ඉතින් විහාරි ආමතුරෝ දැන්ට ඇදගෙන යනවා. ඉතින් ඒක කරදරයක් නැතුව යනවා. අපිට තව අලුත් නවාංග එකතු කරන්න පුළුවන්. මම ඔය දැන තියෙන අංග ටික සඳහන් කරුවේ අහන කෙනෙක් ඉන්නවා නම් සතිපාසල ප්‍රගමණයට තව ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ළඟ තියෙන ලයිබ්‍රරි ෂොට්ස් ඊනානේ තියෙනවා නම් ඒකට යෝජනා කරන්න කියලා මේක අහලා. හොඳයි. එhmenan අපි ඉදිරි වැඩසටහනට ඉඩ තියලා සමුගණ්ඩායි බලාපොරොත්තු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එක ප්‍රශ්නයක් මම හිතන එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. එහෙමනම් ඔබ වහන්සේට වෙලාව තියෙද ඒ ප්‍රශ්නට උත්තර දීලම හොඳයි
ස්වාමීන් වහන්සේ.
හොඳයි. එහෙමනම් මම නිරෝෂා ඔයාට
අවසරයි ස්වාමීන් වහන්සේ. අර මේ සතිපාසල ගැන අධ්‍යයනය කරන කොටයි අර ප්‍රශ්න මාලාවයි හදනකොට ගොඩක් අයගේ මේ USA කැනඩා සමහර මෙහි ඉන්න විදේශිකයන් කැමති සතිපාසල ආරම්භ කරන්න. හැබැයි ඒගොල්ලන්ට මාස්ටර් ට්‍රේනින් එක ලබා ගන්න ඉංග්‍රීසියෙන් ලැබෙනවද ස්වාමින්වහන්සේ? එහෙම කැමැත්තක් තියෙනවා නම්
දැන්ට වයඹ මේ යන්නේ තුන්වෙනි එකද කොහෙද මේ දවස්වල කෙරෙනවා. ඒක නිසා ඒකට මල්ලිකා කනෙක් කරගත්තා නම් එහෙම නැත්තම් කොහොම හරි කාට හරි එක්ක හේමන්තට එක්ක මට එක්ක කුසලට එක්ක මල්ලිකාට කාට හරි කනෙක් වෙන්නේ. එතකොට කෙරගෙන යන වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඕනම කෙනෙකුට ඒක මේ කරලා දෙන්න පුළුවන්. මොකද ඒක තියෙනවනේ මේ මොඩියුල්ස් අට දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙනවා ඒක.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට කැමති මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අර මේ ලීෂර් ගයිඩ් කියලා තියෙනවනේ මෙහෙ මේ ලීෂර් ඇක්ටිවිටීස් කරනවා හැම සමයකම ස්වාමීන් වහන්සේ. ඒ USA වල කණ්ඩායමක් පිට්ස්බර්ග් වල ඇත්තටම ඒගොල්ලෝ කැමති සතිපාසලක් ආරම්භ කරන්න මේ මේ මට මේ ඉන්නකොට ෆැසිලිටේට් හැටියට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට මේ මේ අධ්‍යයනයක් ඕන වෙනවා. මං එහෙනම් නම් ස්වාමි කුසල ස්වාමින් වහන්සේත් එක්ක කතා කරන්නයි ගැනත් නේද
ස්වාමී. තමයි ඔකේ කතා කරන්න තියෙන්නේ අපි අර දැනුවත් කිරීම සඳහා. නැත්නම් මාස්ටර් ට්‍රේනින් 8 මොඩියුල්ස් තියෙනවා. ඒකට ෆ්ලයර් එකක් අරින්න නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න මෙන්න මේ දවසේ පටන් ගන්න. හැම සුමානෙටම පැය කමාරේව දෙකක් කරනවා නම් සුමාන හතරෙන් ඉවරයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ 8 මොඩියුල්ස් ලබා ගන්න කොහමද ස්වාමීන් වහන්සේ? ඒගොල්ලෝ
කරන්නේ ඕක දැන් කම්පියුටරේ දාලා තියෙන්නේ. නිකම් බටන් එකක් ප්‍රෙස් කරන එක විතරයි තියෙන්නේ. කොහොමද කුසලට මතක් කරන්නකෝ. එතකොට දැනුවත් වීමක් තිබුත් හොඳයි නේ.
හොඳයි ස්වාමීන්
වහන්සේ. හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට චතුරංග. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ වෙලා තියෙනවද දන්නේ නැහැ. දැන් එකක් අතුස්සල තියෙන ස්වාමීන් වහන්සේ
තව කෙනෙක්. ඔව් කියන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට පරයන්කේ සිද්ධ වෙනකොට මුලදී හුස්ම වැටහෙනවා. මේ ඒත් බොහොම සියුම් විදිහට වැටහෙන්නේ. හුස්ම කෙටි හුස්ම විදිහට හුස්ම ගන්නවා හෙලනවා වැටහිලා ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් හුස්ම කියන එක හුස්ම ගන්නවද නැද්ද කියන එක මට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හුස්ම කියලා දැනෙන්නේ නැහැ. මම මේ අඩ නින්දකටපත් වෙනවා. ඒ අඩ නින්දේ මට නිදි කියන එක තේරෙනවා. ඒ වුණාට මේ හුස්ම වල අස්තර විස්තර තේරෙන්නේ නැහැ. නිකන් හරිම නිකන් සියුම් සංඥාවක් විදිහට විතරක් මට වැටෙනවා. හුස්ම ගන්නවා හෙලනවා කියන එක ඒක නහයෙන් ගන්නවා කියලා තේරෙන්නේ නැහැ. මම නිකන් මොළය ඇතුලෙන් ගන්නවා කියලා වගේ තමයි තේරෙන්නේ. ඒ එක්කම මේ මම දැන් අඩ නින්දේ සමහර වෙලාවට ඇතුළත කතාවටත් වැටිලා සමහර වෙලාවට ඇතුළත කතාවෙන් නැහැ කියන එකත් තේරෙනවා. ඉන්නවයි කියන එකත් තේරෙනවා. ඊට පස්සේ මේ මුළු පරයන්ගේ කාලයම ගත වෙන්නේ ඒ අර අඩ නින්ද තමයි. ඒ හුස්ම වල අස්තර විස්තර කිසිම දෙයක් තේරෙන්නේ මේ මඩ නිකන් හරි එපා වෙන නිකන් ඒකාකාරී නිකන් මොකද්ද මේ ඇයි මෙහෙම වෙන්නේ කියන මඩ හරි නිකන් එපාම වෙලා තියෙනවා. දැන් දවස් ගාන තිස්සේ මෙහෙම මෙහෙම එක දිගටම මෙහෙම තමයි සිතුනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය විනාඩි 40ක් 35ක් විතර වගේ යනකොට අර වෙනද වගේ පරයන්කෙන් බොහෝ වෙලා ඉඳගෙන ඉන්නකොට අර ඒ දනිස් වේදනාව ඒ වේදනාවල් මතුවෙනවා. ඒකට ඒ වේදනාව මෙනෙහි කරනවා. කොහොම හරි මේ පරයන්කෙන් වැඩි වෙලාවකම මම අඩ නින්දකින්නේ. අස්තර විස්තර කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද්ද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය මේ මම මොකද්ද මේකට කරන්න ඕනේ කියලා.
කමදාම මෙහි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙළ යන වැඩපිළිවෙළ ඔය ප්‍රශ්නේ විතරක්ම 8 දිනක්වත් අහනවා. ඒ නිසා මේ අපිට පැත්තෙන් බලනකොට ඒච්චර විශාල ප්‍රශ්නයක් හෝ සුවිශේෂී ප්‍රශ්නයක් නෙවෙයි. භාවනා කරනකොට බොහොම සරලව නන් නෙවෙයි. වැදගත් දෙයක්. ඉතින් මේක අපි සාකච්ඡාවෙම විසඳා ගන්න ඕනේ. කියන්න පුළුවන් දැන් ඔය ආනාපානේ නිවන් දැකලා තියෙනවා. ඊ ගාවට එන එකත් ওই වගේම නිවන් දකින්න. එතකොට එනේන දේ නිවන් දක්වන්න පුළුවන්. නමුත් අපිට නිවන පේන්නේ හරිම කම්මැලි, හරිම ඒකාකාරී, කරගන්න දෙයක් නැති, පෙරදිච්ච, අතරමං වෙච්ච තත්ත්වයක්. අන්න නිවන පිළිබඳව අන්නේ මුස්පේන්තු හැඟීමක් නැතුව මේ ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථාන නම් දැන් ගෙවම් කරගත්තා. දැන් ඊ ගාවට මත වෙන මේ මුස්පේන්තු ගතිය, කම්මැලි ගතිය, නීරස ගතියත් ඊ ගාව අරමුණු කරගන්න. එතකොට ඒකත් ගෙවම් වෙනවා. වගේ එනේන එක මල් මාලයකට මල් ලම්ුණනවා වගේ ආනාපානෙට වෙච්ච දේ වෙනව හැම එකටම. මේ වෙලා යනවා, වැය වෙලා යනවා, නිරෝධයට යනවා. ඊට ඒක දැන් හරිය කම්මැලිකමකින් ඔය කතා කරන්නේ. ඔය කියන්නේ අපේ නිවනට තියෙන කම්මැලිකම. නිවනට තියෙන අප්‍රසන්න ගතිය. නිදහසට තියෙන බය. Fear of freedom කියලා ඔකට කියන්නේ. ඉතින් ඔක සාකච්ඡා කරලා ලෑස්ති මනසකින් යන්න. ගියාට පස්සේ අපිට තේරේ කොච්චරක් නිවන අපි ළඟට එනවද එනවට අපි කොච්චරක් ඒක අයින් කරලා ඒක මුස්පේන්තු කරලා පරාදයක් කරගෙන ආයෙසරයක් අර යමක් ඇති තැනකට යන්න හදන. ඒ නිසා එනේන දේ නැති දෙයක් බවටපත් කිරීමේ නිරෝධය කිරීමේ කලාව ඉගෙන ගන්න හොඳම තැනක දැන් ඉන්නේ. ආනාපානේ සම්බන්ධව නිරෝධ ඉගෙනගෙන තියෙනවා. ඊගාවට මොකද්ද මතුවෙන්නේ බලන්න. දේ හිතවිලිද, හිස්කතියද, සද්දද, වේදනාද, පිම්බී මැකිලිමද එන ඕනෙම දෙයකට හිත දැම්මොත් ඔය ආනාපානට වෙච්ච දේ වෙයි. හැබැයි අර ප්‍රසන්න මනසෙන් කරන්න කියන එක විතරයි අපිට කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. දැන් ඔය පදුට්ට මනසෙන් කතා කරන්නේ. හරි පාළි වගේ, කම්මැලි වගේ, පා වෙනා වගේ කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ පදුට්ට මනස කියලා. දූෂිත මනසක්. මේකම ප්‍රසන්න මනසෙන් කරට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තේරෙනවද? ඇයිනවද?
පැහැදිලි ස්වාමීන් වහන්සේ, හොඳටම පැහැදිලි. මට තේරෙනවා දැන් දිගටම මේ විදිහට පරයන්කේ සිදු කරගෙන යන්න ඕනේ කියලා. ඔබ වහන්සේට පැහැදිලි කරාට හුඟ පිං සිදු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසාන මොහොතේ මේ මට chat එකෙන් message එකක් ලැබිලා තියෙනවා.
ඇහින්නේ නැහැ. නිරෝෂ කතා කරනවා ඇහින්නේ නැහැ. අනික් කට්ටිය කතා කරනවා අපි සද්ද අඩු කරලා අහන්නේ. නිරෝෂ කතා කරනවා සද්ද වැඩි කරන්නේ.
මම මයික් එක මොකද කරන්න ස්වාමීන් වහන්සේ.
ඇහින්නේ නැහැ කියන එකයි මං කියන්නේ.
තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිනවා ඊමේල් එකට කියලා අන්තිම මොහොතේ මේ වෙලාවේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. මම එක කියවන්නම් අවසරයි ඔබ වහන්සේකින්. ඔබ වහන්සේට වෙලා තිනවන අතරත් මම මේ දැන් තමයි කියවන්නේ. ඒ නිසා වැඩිමක් වුණොත් කලින්ම මම ස්වාමීන් වහන්සේගෙන් සමාව ආයදිනෝ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරියංකයේ අත්දැකීම. පහසුව ඉඳගෙන සතියෙන් බලා සිටීමි. සිතුවිලි බහුල වූ අතර සිත ව්‍යාකූල ස්වභාවයක විය. තෙරුවන් ගුණ සජ්ජායනා කරමින්ද එම ගුණවල අර්ථය සිහිපත් කරමින්ද ටික වේලාවක් ගත කළ අතර එය සිතට විශාල සහනයක් ගෙන දුනි. සිත ශාන්ත වී ඉතාමත් අවදි තත්වයකට පත් වූ අතර සියලු ඉඳුරන් ඉතා සංවේදීව පවතිනු දැනුනි. සිරුර සහ පරිසරය එකට යාවී ගියාක් මෙන් දැනුණු අතර යම් ප්‍රදේශවල තදගති, බරගති, උණුසුම් බව ආදිය මනසින් දැකිය හැකි විය. කන්බරය පිටතට ආවාක් මෙන් පරිසරයේ ඇති ශබ්දවලට සියුම්ව කම්පනය වනු සංවේදනය විය. මෙම අවදි බව සිත ප්‍රීතිමත් සැහැල්ලු ස්වභාවයකට පත් කළේය. ක්‍රමයෙන් සිත යම් පරිණත වූ උපේක්ෂා සහගත බවකට පත් විය. පසු භාගයේදී වරින් වර සිතුවිලි මතුවීමද ඒවා සිතට බලපෑමක් ඇති කරන හැටිද නිරායාසෙන් නැවත තිබූ තත්වයට පත්වෙන හැටිද දැනගත හැකි විය. වරක සිතුවිලිවල බලපෑම නිසා ක්ෂණිකව දැස් විවර වී මොහොතක් නැවත පැවති උපේක්ෂාවට පත් වූයේ සිතට කැළඹීමක් ඇති නොකරමිනි. විනාඩි 45ක පමණ කාලයක් පර්යංකයේ ගත කළෙමි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ පතමි.
දැයි මේ විදියටම මේ පෙළ පටලවා ගන්න නැතුව පිළිවෙත පටලවා ගන්න නැතුව දිගට කරගෙන යෑමෙන් භාවනාවට සතියට අනුග්‍රහකරනද කියලා තමයි කියන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. එවනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට මම ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්ති.
සුපත් වේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රයේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුවපත්වෙත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුවපත්වෙත්වා.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
හොඳයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සුපපත්ත්වා හොඳයි අපි මයික්‍රොෆෝනේ බාර දෙනවා කුසල හැමදෙරණ
සත්‍යවන්ත සර්ණයි ස්වාමීන් වහන්සේ
හොඳයි අපි පටන් ගමු
සාදු 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 එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කිරීමට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්තුණි අදත් අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා ධර්ම දේශනාවක් සඳහා ඉතින් ගිය සතියේ යම් කිසි විදියක සාකච්ඡාවක් අපි යෙදුනා එන්නේ සාකච්ඡාව පොඩ්ඩක් මතක් කරගෙන ඉදිරියට යන්න පහසුවක් තියේ ඉතින් මොකද්ද මේ කතාව අන්න අර හිසක් වගේම කඳකුත් තියනවා කියන කතාවක් තමයි අපි කරේ එතකොට මේ විදියට ඥානයක් තියනවා ඒ ඥානයට අනුව යම් කිසි විදියක චර්යාවක් තියෙනවා හැසිරීමක් තියෙනවා ඔන්න ඒ දෙකේ එකතුවක් විදියට පෙන්නවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගෝලයෝ මේ විදිහට කාලයක් තිස්සේ ඇසුරු කරමින් නැවත නැවත ගරු කරමින් මේ විදිහට සලකන්න හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ අන්න යම් කිසි කරුණු දෙකක් පෙන්නනවා මේ විදිහට හිසක් වගේම කඳකුත් තියෙනවා අන්න ඒ දෙකේ ගැළපීම නිසා මේ ආකාරයෙන් කෙනෙක්ට ගරු බුහුමන් කරන්න හිතෙනවා මේ විදිහ අවස්ථාවක් ගැළපීලා ඇවිල්ලා තියෙනවා කියලා අන්න යම් කිසි ගුණ දෙකක් පෙන්නවා එතකොට එතනින් තමයි ඒ කටයුත්ත පටන් ගත්තේ. අන්න ඊට පස්සේ තව ටිකක් ඉදිරියට අරන් යනවා. මේ කී දේ දෙක මත පදනම් වෙච්ච දේවලුත් වෙන්න පුළුවන් මේ ඉස්සරහට එන ඒවා. මෙන්න මේ විදිහට පේනනවා. දැන් ඉදිරියට තව තව කරුණු තුනක්. ඒ කරුණු තුන මෙන්න මේ ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අර සකලුදායි කියනේ පරිබ්‍රාජකයාට ආමන්ත්‍රණය කළා කියනවා. තවද උදායි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකද්ද මේ ශ්‍රමණ බවත් ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ වෙනවා. උතුම් වූ ප්‍රඥාවෙන් යුත් වූයේ වෙනවා. අන්න ඒ නිසාම යම්කිසි කෙනෙක්ට කතා බහ කරනකොට යම්කිසි කෙනෙක්ගේ ප්‍රශ්න විසඳනකොට මේ ශ්‍රමණ බවත් ගෞතමයන් හැම වෙලේම මේ මතු පැමිණෙන වාද මහර්ග අවහිර කළ තමයි තමුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ. වාදෙන් බිඳින්න මේ විදිහේ වාදයක් ප්‍රතිවාදයක් ඉදිරිපත් කරලා කඩන්න බැරි විදිහට තමයි යම්කිසි කරුණක් ඉදිරිපත් කරන්නේ. අන්න මතු පැමිණෙන වාද මාර්ග අවිහිර කරමින් රහිත කරමින් තමයි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මනාව දේශනා කරන ලද ධර්මයක් නිග්‍රහයක් නොලබන්නා වූ ධර්මයක් මේ විදිහට දේශනා කරනවා. අන්න එතකොට ඒ විදිහේ ධර්මයක් දේශනා කරනකොට ඒ විදිහේ මතු පැමිණෙන වාදපත අවහිර කරන ලද ධර්මයක් දේශනා කරනකොට කෙනෙක් ඉදිරිපත් වෙලා මේ විදිහට අතුරු කතා හෙලයිද ප්‍රශ්න අහයිද කියලා මේ පරිබ්‍රාජකයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට මේ තැනත්තා කියනවා නැත ස්වාමීනි ඒ විදිහේ ධර්මයක් දේශනා කරනකොට කෙනෙක් අනි ඉදිරිපත් වෙලා බාධා කරන්න ප්‍රශ්න අහන්න නිගරු කරන්න එන්නේ නැහැ. අන්න ඒකත් තව දෙයක් විදිහට පෙනෙනවා. එතකොට කියනවා උදායි අන්න ඒ වගේ තමයි මම හැම වෙලේම මේ ශ්‍රාවකයන්ගෙන් අනුශාසනාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රාවකයන් තමයි මගෙන් හැම වෙලේම අනුශාසනාවක් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ බලාපොරොත්තුවට මම මේ විදිහට මතු පැමිණෙන්නා වූ වාදපත යමක් යමක් තියනවාද, ඒවා අවහිර වෙන විදිහට, ඒ වගේම නිවැරදි ආකාරයෙන් නිග්‍රහයක් නොලබන්නා වූ ධර්මයක් දේශනා කරනවා. අන්න ඒක නිසාම මේ පිරිස් මට ගරු බුහුමන් කරනවා, මේ විදිහට මේ ධර්මයට ගරු කරනවා, මගේ දේශනාවට ගරු කරනවා කියලා අන්න ඒ විදිහට යම්කිසි විස්තරයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට ඔන්න ඔය දේ මේ සූත්‍ර දේශනාවල එහෙම තැන් තැන්වල ගොඩාක් තැන්වල අහන්න තියෙනවා. මොකද්ද මෙන්න මේ යම්කිසි මේ ධර්මයේ බුදුන්ගේ ගුණයක් විදිහට මේ විදිහේ කෙනෙක්ට බිඳින්න බෑ, මේක වාදවලින් බිඳින්න බෑ මේ ඉදිරිපත් කරන මාර්ගයේ. මොකද හේතුව අන්නර විදියට වාදපත මතු පැමිණෙන වාදපත අවහිර කරලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ විදිහේ නිවැරදි නිර්මල ධර්මයක් දේශනා කරනවා. අන්න ඒක තුල සත්‍ය ගැබ්බෙලා තියෙනවා. වෙන මුකුත් නෙමෙයි මෙතන තියෙන එකම දේ. අන්න මේ තුල සත්‍ය ගැබ්බෙලා තියෙනවා. ඒක නිසාම තමයි අන්න කෙනෙක්ට යම් කිසි විදියක ප්‍රහාරයක් එල්ල කරලා කඩලා බිඳලා දාන්න බැරි වෙන්නත් ප්‍රධාන හේතුව ඒක තමයි. නැත්නම් බොරුවක් කියනවා නම් කොහෙන් හරි පොටක් මතුවෙන්න පුළුවන්. නමුත් අන්න සත්‍ය ගැබ්බෙලා තියෙන සත්‍ය ධර්මයක් ප්‍රකාශ කරනකොට අන්න ඒක පිළිබඳ කෙනෙක්ට කඩලා බිඳලා දාන්න බෑ. ධාර්මිකව කඩන්න බෑ, අධාර්මිකව කැඩුව හැකි, ඒ අධාර්මික චෝදනාවක් කර හැකි, නමුත් ධාර්මිකව කැඩීමට හැකියාවක් නැහැ. අන්න සත්‍ය කතා කිරීමේ, සත්‍ය ධර්මයක් ඉදිරිපත් කිරීමේ ආනිසංශයක් විදිහට අපිට ඒක පෙන්වන්න පුළුවන්. අර සත්‍ය කියන කෙනා ගැනත් කියනවනේ, සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක්ට කොහෙවත් යන්න එන්න බය වෙන්න ඕනේ නැහැ. තමුන්ගේ කියන දේවල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ හිත හැම වෙලේම බරෙන් නිදහස්. බරක් නැහැ. මොකද හේතුව අන්න අර විවේක ස්වභාවය, ඇත්ත කියන ස්වභාවය, සත්‍යවාදී ගුණය. ඒතර ඕනම සභාවකට යන්න, ඕනම කෙනෙකුට මුහුණ දෙන්න ඒ විදිහේ බීතියක් ඇති වෙන්න හේතුවක් නැහැ. නැත්තම් අර තන තන පටලෝ පටලෝ එක එක ඒවා කී කී ගියොත් අන්න මොකද වෙන්නේ, කොහෙන් ඉදිරිපත් වෙලා මොකෙක් මොන චෝදනාවක් නගයිද කියන සැක සංකාවෙන් තමයි හැම වෙලේම ඉන්නේ. එතකොට කුඩා දරුවෙක් උනත් අන්න ඒ දරුවාට පුරුදු කරනවා නම් මෙන්න මේ විදිහේ ගුණයක්, මෙන්න මේ විදිහේ සත්‍යවාදී ගුණයක්, වැරද්දක් කරත් වැරද්ද බව කියන ගුණයක්, අන්න ඒ විදිහේ ගුණයක් පුරුදු කරනවා නම් ඒ දරුවා හැම වෙලේම නිදහස් හිතකින් ඉන්නේ, විවේක හිතකින් ඉන්නේ. මොකද හේතුව සංගවන්න දෙයක් නැහැ. වැරද වුණත් වැරද විදිහට කියන්න පුළුවන්. අර විදිහට පිරිසකට බය වෙන්න, කෙනෙක් මට චෝදනා නගයි මොනවා කියයිද දන්නේ මේ කියලා එහෙම වෙහෙසක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අන්න අර විදිහේ විවේක මනසකින් කටයුතු කරලා තියෙනවා. ඒ විවේක මනසින් පිළිතුරු ලබා දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වුණොත් අහන ප්‍රශ්නයකට උනත්. ඉතින් ඔන්න ඔය විවේක මනස තමයි මේ ශාසනයේ තියෙන වැදගත්ම දේ. එතකොට අපි හිතන්න මෙහෙම, දැන් කෙනෙක් ඉන්නවා, එයාගේ මල්ලක් තියෙනවා කරේ. එතකොට ওই මල්ලේ බර වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ, මේ තැනත්තා කාලෙත් එක්ක අන්න පොළව දිහාවට වැඩි වැඩියෙන් බර වෙනවා, වැඩි වැඩියෙන් බර වෙනවා. මම දන්නේ සමහර වෙලාවට මේ කුඩා දරුවන්ට උනා දෙමව්පියෝ මහා දායාද විදියට දෙන්නේ මොකද්ද, මොනවා හරි එකතු කිරිල්ලක් තමයි. එකතු කිරිල්ලක් තමයි දෙන්නේ. ආ පුතේ මේකට ගිහිල්ලා මේ ටික එකතු කරගන්න, නම්බු නාමයක් එකතු කරගන්න, සතිපාසලට ගිහිල්ලා මේ විදිහ ටිකක් එකතු කරගන්න කියලා මොනවා හරි එකතු කිරිල්ලකට තමයි එන්නේ. එතකොට මොකක් හොයාගෙනද මේගොල්ලෝ මේ එන්නේ කියන ප්‍රශ්නේ නිතර නිතර මට නම් මතුවෙනවා. මොකද සිහියක් පිළිබඳ කතාවක් නෙමෙයි. සිහියක් පිළිබඳ කතාවක් තියෙනවා නම් එහෙම රැස් කිරීමක් පිළිබඳ කතාවක් තියෙන විදිහක් නැහැනේ. මේක නිදහස් වීමක් පිළිබඳ කතාවක්, බර ලිහිල් වීම පිළිබඳ කතාවක් නෑ. අරක ඉදිරිපත් කරගෙන හරි එන්නේ මොනවදෝ හොයාගෙන. ඉතින් කියනවා අපි හෙව්වට හම්බුන්නේ නෑ, මේ හාමුදුරුව අපිට එහෙම ඉල්ලපියව හම්දුන්නේ නෑ කියලා. අන්න ඉතින් අරගල ඊට පස්සේ. ඉතින් ඒ අරගල දකින්නකොට අන්න හිනා යනවා. මොකද්ද මේ පුරුදු කරන්නේ? මේ සිහියද්ද පුරුදු කරන්නේ? මේ දරුවන්ට පෙන්වන්නේ සිහියද්ද කියන ප්‍රශ්නේ මතුවෙලා එනවා. අන්න හැම වෙලේම මේ ප්‍රතිපදාවේ ලැබෙන ආනිසංස තමයි මොකද්ද? තමන් විවේක මනසකින් කටයුතු කරනවා. සත්‍යවාදී වූ ස්වභාවයකින් කටයුතු කරනවා. නිරවුල් වූ මනසකින් කටයුතු කරනවා. අර විදිහට తాවකාලිකව නොයෙකුත් බර කරදර එන්න පුළුවන්. ඒවා නැවත නැවත බිමින් තියනවා, අතහරිනවා. නිදහස් ජීවිතයක් දිහාට ගමන් කරනවා. එනේ නිදහස් ජීවිතේ තමයි අපි මේ හොයාගෙන යන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ ප්‍රතිපදාවට යොමු වෙන කෙනෙක් කියන්න පුළුවන් එහෙම නිදහසක් නැහැනේ මගේ හිතේ කියලා. ඉතින් නැති හින්දාම තමයි ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා එන්නේ. ওই ප්‍රශ්න ගැටළු පොළවට පාත් වෙන ගානට බර වෙලානේ. කෙන්දිරි ගෑවෙනවද නිකන් දකින්න කොටත් මන් දන්නේ. කෙන්දිරි ගෑවෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයකින් තමයි පටන් ගන්න තියෙන්නේ. කොහෙන්ද පටන් ගන්න? ඔන්න ඉන්න තැනින්ම තමයි පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඉන්න විහෙසකාරී ස්වභාවයේ ඉඳලම තමයි පටන් ගන්න තියෙන්නේ. එතන ඉඳලා පටන් අරන් ටික ටික නිදහස් වෙන ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ නිදහස් වීම වෙන කාගෙන්වත් සහතික ඕනේ නැහැ. තමුන්ට දැනෙන්න ඕනේ. ප්‍රතිපදාව නිවැරදි නම් තමුන්ට දැනෙන්න ඕනේ. ආ මේකෙන් මට විවේකයක් ලැබෙනවා. නිදහසක් ලැබෙනවා. සමහර විට දවසකින් දෙකකින් නොවෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව සත්‍ය කීපයක් මාස කීපයක් මේකේ නැවත නැවත යෙදෙනකොට අන්න කවුරුත් සාක්ෂි කියන්න ඕනේ නැහැ. තමුන්ට තමුම්ම සාක්කියක් ලැබෙනවා. ආ මට දැන් මේකෙන් පහසුවක් තියෙනවා. මම විවේක හිතින් කල්ගත කරනවා. ටිකක් ටිකක් හරි මට මේ විදිහේ විවේකයක් දැනෙනවා. අන්න අර බර බිමින් තැබීමේ විවේකය තමයි ඔය තියෙන්නේ. වෙන කාගේවත් සාක්කිය ඕනේ නැහැ. වෙන කවුරුත් ඇවිල්ලා ඉදිරිපත් වෙලා කියන්න ඕනේ නැහැ. සර්ටිෆිකට් එකක් ලියලා දෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මා තුලින් මට දැනේ. මොකද්ද විවේකය? එතකොට කෙනෙක් කියනවට වැඩිය අමුතු ගතියක් තියෙනවනේ තමුන්ටම දැනෙන එකේ. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඔප්පු කරනවා වගේ නෙමෙයි දැනෙනකොට. ඒතර පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ විදිහට පිරිස් මේ කෙනෙක්ට හිතවත් වෙනවා. ඒ හිතවත් වෙලා කටයුතු කරනවා. එතකොට මම එහෙම කෙනෙක්ට ලේසියෙන් හිතවත් වෙන්නේ නැහැ. හැබැයි හිතවත් වුණාට පස්සේ මම එයාව ආරක්ෂා කරනවා. එයාව මම රකින්නවා කියලා කියනවා. එතකොට මට හිතුණ දේ තමයි එහෙම කිව්වේ නැති වුණාට ඒක දැනෙනවනම් වචන වලින් කිව්වේ නැති වුණාට හිතට දැනෙනවා. ආ මේ කියන කතාව හරි මේ විදිහේ ස්වභාවයක් මේ තැනත්තගේ තියෙනවා. අන්නේ දැනෙන එක ඉස්තරම්. වචන වලින් කියනා වගේ නෙමෙයි. අන්න දැනෙනවා. අන්න මේ ভাইබ්‍රේෂන් එක දැනෙනවා. මෙතනත්ත බොහොම හිත මිතුරු විදිහට බොහොම වටිනා මිත්‍රෙක් විදිහට කටයුතු කරනවා කියන එක දැනෙනවා. අනේ දැනීම අර වචන නැති වුණත් තියෙනවා. වචන නැති වුණත් තියෙන වචන වලට දැම්මේ නැතත් තියෙනවා. නොකිව්වත් තේරෙනවා කියන ස්වභාවයක් අපේ හිතරම දැනෙනවා. ඉතින් කියලා නැවත ප්‍රකාශ කරන එක කමක් නැහැ. මොකද සමහර කෙනෙක් ඉන්නවනේ තේරෙන්නේ නැති කට්ටියත්. නමුත් ඉතින් අන්න නිවැරදි හැඟීමක් නම් ඒක තේරෙනවා. තේරෙනවා. සත්‍යවාදී හැඟීමක් නම් ඒක තේරෙනවා. ඒක ආයි වචනෙට නැගෙන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි කට්ටිය ඉතින් හරි දුකයි. අපි කනගාටුයි. ඒ වගේ කට්ටිය පිළිබඳ මොකද්ද මේ විදිහේ හැඟීමක් තේරෙන්නේ නැහැ. දමල ගහලා යනවා ඊට පස්සේ අයියෝ කිසි ගැඩක් නැහැ මේගොල්ලෝ. මොකද්ද මේ වැඩේ? මේ විදියට කිසි සහයෝගයක් නැහැ අපිට කියලා දමල ගහලා යනවා. නෑ සහයෝගයක් තියුණා. ඔයාට තේරුන්නේ නෑනේ. වචන වලට දාලා පරිවර්තනය කරලා කියන තරම් වෙහෙසක් ගන්න අවශ්‍යතාවයකුත් නෑ. තේරෙන එකට තේරෙනව නැති එකට ඉතින් මැරිලා ඉපදුනත් තේරෙන්නේ නෑ. සමහර විට තව කල්පෙකින් වගේ තේරෙන්න ඉඩ තියනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහේ විවේක හිතක් බර බිමින් තියපු හිතක් ගැන කියන්නේ. ඒ හිත නිදහස, ඒ හිත විවේකී. එදිනෙදා වැඩ කටයුතු, එදිනෙදා එන කරදර බාධක තමුන්ගේ ජීවිතේ සරලව බාරගෙන තියෙනවා. මේක වෙනස් කරන්න, මේ කරදර බාධක අයින් කරන්න, මේ රැකියා ආරක්ෂා වලින් අයින් වෙන්න, ඒ වගේ දෙයක් වෙනුවට අන්න අර තමුන්ට ලැබිච්ච ජීවිතේ බාරගෙන තියෙනවා. වර්තමානයේ බාරගෙන තියෙනවා. මේ යථාර්ථයේ බාරගෙන තියෙනවා. අන්නේ බාරගත් හිතක් හැම වෙලේම විවේකයි නිදහස්. ඒ වගේම අවදි. ඒ හිත අවදි. නිකන් එහෙට මෙහෙට වැනෙනව වෙනුවට අන්න අවදි ස්වභාවයක් තමයි ඒ හිත තුල තියෙන්නේ. එන්නේ අවදි භාවය, එන්නේ විවේක ස්වභාවය තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඕනම ප්‍රශ්නයක්, ඕනම වාදපතයක් කරුණු සහිතව මේ විදිහට ධාර්මික ක්‍රමයකින් බිඳින්න තියෙන ක්‍රමේ හේතුව නැත්තම් බිඳින්න අවශ්‍ය වෙන දේ ඔන්න විවේක හිත. එහෙම නැතුව හිතන්නකෝ, දැන් අපි හිතනවා දැන් සාකච්ඡාවකට යනවා, ප්‍රශ්න 10ක් 15ක් ඉදිරිපත් වෙනවා. එතකොට ඕකට ලෑස්තිලා ගිය හැකිද මොනම ලෝකයකවත් උත්සාහයක් දරන්න පුළුවන්? මම දන්නේ මුල් දවස්වල මමත් එහෙම හිතුවා. ඒ වුණාට මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා හම්බෙලා නැහැනේ, ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔන් ද ස්පොට් තමයි හම්බ වෙන්නේ ප්‍රශ්න ටික. එතකොට මේ අහන අහන එකට පිළිතුරක්, ධාර්මික පිළිතුරක්, ධාර්මික මඟ පෙන්වීමක් දෙන්නේ කොහොමද? අන්න එතකොට එහෙනම් කලින් සූදානමක් කටපාඩම් කරලා ගියාට හරියන්නේ නැහැ. කටපාඩම් කරලා ඉතින් බොඩ්ඩයි යැපෙන්න පුළුවන්, මුල් කාලේ වගේ යැපෙන්න පුළුවන්. නමුත් අන්න එහෙම යැපෙන්න බෑ. එතකොට මොකද්ද තියෙන ප්‍රතිඵලය? මොකද්ද ක්‍රමේ සූදානම් වෙන්න? අන්න ඕනම එන ප්‍රශ්නයකට වේවා, ඉදිරිපත් වෙන ප්‍රශ්නයකට වේවා, තමුන්ගේ ජීවිතේ සිදුවීමකට වේවා, මුහුණ දෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි අන්න අර කී විදිහේ විවේක හිතක්, අවදි හිතක්. ඒ අවදි හිත, විවේක හිත තියෙනවා නම් අන්න ඕනම කෙනෙක් ඇවිල්ලා ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම සිදුවීමක් අපි දිහාවට ගලාගෙන එන්න පුළුවන්. සියල්ලටම අපි සූදානම්. සූදානම්. අර ප්‍රශ්නයක් වුණත් අන්න නිවැරදිව තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ තුලම යම් කිසි විදියක උත්තරේ ගැබ්බෙලා තියෙනවා අර විදියට අවදිව ඇහුම්කන් දෙන කෙනෙක්ට. ඕක තමයි ඉතින් දෙන්න පුළුවන් හොඳම සූදානම. එහෙම නැත්නම් ඉතින් කඩපාඩම් කරගෙන සූදානම් වෙන්නත් උත්සාහ දරන්න පුළුවන්. කරලා බලන්න එහෙම පුළුවන්ද කියලා. එහෙම හැකියාවක් නැහැ. සමහර වෙලාවට ওই කෙනෙක් ප්ලෑන් කරනවා තමුන්ගේ ජීවිතේ. ආ මේ වගේ සිදුවීමක් වුණොත් මම මෙහෙම කරනවා. මේ වගේ සිදුවීමක් වුණොත් මම මෙහෙම කරනවා කියලා යම් කිසි ප්ලෑන් කරනවා. ඉතින් පොඩි අනුග්‍රහයක් තියෙන්නත් පුළුවන්, නැත්නම් නෑනේ. පොඩි අනුග්‍රහයක් තියෙන්නත් පුළුවන්. හැබැයි වෙනකොට වෙන්නේ එහෙම නෙමෙයි. සිදුවීම වෙනකොට වෙන්නේ එහෙම නෙමෙයි. මේ ජීවිතයේ යම් කිසි දියක ජීවිතේට හැකියාවක් තියෙනවා අපි හැම වෙලේම පුදුමයටපත් කරන්න. අපි හැම වෙලේම ත්‍රාසයටපත් කරන්න හැකියාවක් මේ ජීවිත ගමනට තියෙනවා. අපි බලාපොරොත්තු වුණේවා උනේ නෑනේ අයියෝ. එහෙම වුණා නම් ඉතින් මොනව කරන්න පුළුවන්ද? එහෙම උනේ නෑ. එතකොට ඒ වෙච්ච සිදුවීම, ඒ අවස්ථාවේ යම් කිසි විදියක ඇතුළත නැගිච්ච අර ගට් ෆීලින් එකක් වගේ දෙයකින් මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒවට ප්‍රතික්‍රියා දක්වන්න වෙලා තියෙනවා. සමහර ඒවට වැරදි ප්‍රතික්‍රියා දක්වලා අනාගෙන නාගෙන ගාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි ජීවිතය කියන්නේ. එතකොට අර විදිහේ අවදි හිතක් තියෙනවා නම්, විවේක හිතක් තියෙනවා නම් අන්න ඒ තැනන්ට පුළුවන් මෙන්න මේ විදිහේ ඕනම සිදුවීමකට, ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න. මුහුණ දීලා ඒක ධාර්මිකව ඒකට කටයුතු කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී සුදුසු විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔක තමයි මේ කියන අදහස. මෙන්න මේ විදිහේ තථාගත කෙනෙක් හැම වෙලේම විවේක සිතින්, අවදි සිතින් කල්ගත කරනවා. එතකොට කොයි කෙනෙක් ඇවිල්ලා කොයි විදිහේ වාදපතයක් ඉදිරිපත් කරත් ඒ වාදපත බිඳින්න මේ තථාගතරේමට හැකියාව තියෙනවා. ප්‍රතිතර්ක ගේන හැකියාව තියෙනවා. ඒ ඉදිරිපත් කරන කරුණු අන්න මේ විදිහේ මතුවෙන වාදපතවලින් නිදහස්. ඒ වගේම මේ විදිහේ නිග්‍රහයක් නොලබන්නා වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා. ඉතින් ඔන්න ඔය කරුණ මේ ශාසනයේ මේ උපාසක උපාසිකාවන්, භික්ෂු භික්ෂුණීන් මට ගරු කරන්න හේතු වෙනවා කියලා තුන්වෙනි කරුණක් විදිහට ඉගෙන අර දක්වනවා. ඉතින් ඕක තමයි පෙන්නන කරුණ. ඉතින් මෙන්න මේ දී වාදපත සම්බන්ධ යම් යම් අවස්ථා කීපයක්, සිදුවීම් කීපයක් අපි ඉදිරිපත් කරගන්න බලමු. ඉතින් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ සිංහනාදයක් වගේ එකක්, සිංහනාදයක් වගේ එකක් කරනවා. මහණෙනි, උඹලා ගිහිල්ලා මෙන්න මේ විදිහේ සිංහනාදයක් කරව. මොකද්ද මේ කරන සිංහනාදේ? කියනවා පළවෙනි ශ්‍රමණයා මේ ලෝකෙ ඉන්නවද? ඒ ශ්‍රමණයත් මේ බුදුන්ගේ ශාසනය. දෙවැනි ශ්‍රමණයෙක් මේ ලෝකෙ ඉන්නවද? ඒ ශ්‍රමණයත් මේ බුදුන්ගේ ශාසනය. තුන්වැනි ශ්‍රමණයෙක් මේ ලෝකෙ ඉන්නවද? ඒ ශ්‍රමණයත් මේ බුදුන්ගේ ශාසනය. හතරවැනි ශ්‍රමණයෙක් මේ ලෝකෙ ඉන්නවාද? අන්න ඒ ශ්‍රමණයත් මේ බුදුන්ගේ ශාසනය. මේ ශාසනයෙන් පිට ශ්‍රමණයන්ගෙන් හිස් කියලා උඹලා ගිහිල්ලා සිංහනාද කරපල්ලා කියලා අන්න අර භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අන්න මේ ශාසනය තමයි පළවෙනියත් දෙවෙනියත් තුන්වෙනියත් හතරවෙනියත් මෙතනින් පිට ශ්‍රමණයෝ නැත. මොකද ඒකට හේතුව අන්න අර වැරදි දිට්ටියක් ගත්තොත් ඒ ශ්‍රමණ භාවයෙන් වැඩක් නැහැ. ගොඩක් වෙලාවට බොහෝ කලක් අහිත පිනිස ආදීනවය පිනිස පවතින්න පුළුවන්. එතකොට නිවැරදි දර්ශනයක් තියෙනවද? නිවැරදි දිට්ටියක් තියෙනවද? අන්නේ දිට්ටියට අනුව තමයි ඒ ශ්‍රමණ භාවය ගැළපිලා එන්නේ. එතකොට අන්න මේ ශාසනයෙන් පිට ශ්‍රමණයෝ නැහැ. මේ ශාසනය තමයි පළවෙනියත් දෙවෙනියත් තුන්වෙනියත් හතරවෙනියත් කියලා එක්තරා විදිහක නිකන් අර වාදයකට නිකන් ආරාධනාවක් වගේ. ආරාධනාවක් වගේ මේ විදිහට සිංහනාද කරව. මේ විදිහට ප්‍රකාශ කරව කියලා අන්න යම්කිසි විදිහක අදහසක් දක්වනවා. එතකොට ඔය ගොඩාක් ශ්‍රමණ සංකල්පයේ දවසල තිවිලා තියෙනවා. ඒවා ගොඩක් දුරට වැරදි අදහස්, වැරදි මතවාද මත තමයි ගොඩ නැගිලා තියුනේ. එතකොට ඔය බ්‍රහ්මජාල සූත්‍රයෙන් විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ මතවාද මිදෙනවා. දැන් අපි මේ සූත්‍ර දේශනාවේ මුණත් අර මුලදි පොඩක් මතක් කරගත්තා. එක එක්කෙනා ඉදිරිපත් කරන අදහස් පිළිබඳ යම් කිසි හැඟීමක් ගන්න උත්සාහ කරා. මහාවීර කොහොමද කියන්නේ, නිගණ්ඨනාට බුද්ධ කොහොමද කියන්නේ, ඊට පස්සේ අර විදිහේ තව ශාස්ත්‍රුන් වහන්සේලා 5 දෙනෙක් ඉඳලා තියෙනවා, ඔක්කොම 6 දෙනෙක් නිගණ්ඨනාට පුත්තත් එක්ක, ඒක එක්කෙනාගේ මතවාද කොයි විදිහේවද කියලා අන්න යම් කිසි විදිහක ඉදිරිපත් කර ගැනීමක් කරගත්තා. එතකොට එන්නේ වාගේ ගොඩාක් නිකන් දිට්ටි කාන්තාරයක් කියලා පෙන්නවා. මේ විදිහට වැරදි මතවාද ගොඩාක් එකතුවක් කියලා පෙන්නවා. එන්නේ මතවාද තුලින් නැගිච්ච විවිධ ප්‍රශ්න එහෙම ඉදිරිපත් වෙනවා. ප්‍රශ්න එහෙම ගෙනහල්ලා අහනවා. මොකද හේතුව මෙන්න මේ සමාජේ පුරාවට පැතිරිලා තියෙන වැරදි මතවාද. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න බාරගන්නේ නැහැ. ඔය ප්‍රශ්න 10ක් එහෙම තියෙනවා, දස ප්‍රශ්න කියලා. ඒවා බාර නොගන්න ප්‍රශ්න විදිහට තමයි බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නේ. මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ, මම එහෙම කියන්නේ නැහැ කියලා අන්න ප්‍රකාශ කරනවා. එතකොට මේ විදිහේ ප්‍රශ්න 10ක් ඒ කාලේ සමාජයේ බොහොම ප්‍රකටයි. නිතර නිතර මොනවා හරි ධාර්මික ප්‍රශ්නයක් අහන එක්කෙනෙක් ආවොත් අහන්නේ ඕක තමයි. මේ ජීවිතය පිළිබඳ යථාර්ථය පිළිබඳ ප්‍රශ්නයක් අහන එක්කෙනෙක් ආවොත් අහන්නේ ඕක තමයි. ඔන්න මේ විදිහේ අමුතු විදිහට මේ ප්‍රශ්න ටික නිකන් ඒ සමාජයට මුල් බැසගත්ත ස්වභාවයක් තියුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් සමහරුගේ ප්‍රතික්ෂේප කරන්නේ තේරෙන්නේ නැති ඉඳද දන්නේ නැහැ කියලා කියන කට්ටියත් ඉඳලා තියෙනවා. නමුත් මොකද්ද මෙන්න මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න හේතුව? අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක මේ ප්‍රශ්න බාර ගැනීමම වැරදි කියන අදහස තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ බාරගත්ත පමණින්ම අන්න මොකද වෙන්නේ? අන්න ඒ වැරදි පදනමක් මත ප්‍රශ්නයක් හැදිලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ බාරගත්ත පමණින්ම ඒකට අහු වෙලා ඉවරයි. එතකොට ඒ නිසාම ප්‍රශ්නේ වැරදි නිසාම අන්න යම් කිසි විදියක ඒ ප්‍රශ්න බාරගන්නේ නැහැ. ඊළඟ කරුණ විදියට පෙන්නනවා මේවා නිවනට අදාළ වෙන්නේ නැහැ. මේවා දිට්ටි වනාන්තර, දිට්ටි කාන්තාර. එතකොට ඒවා නිවනකට හිත විවේක කිරීමකට අදාළ වෙන්නේ නැහැ. හිත තව තව වෙහෙසට පත් කරන තමයි මේ වගේ ප්‍රශ්න හේතුවෙන්. එතකොට විටෙක කියනවා ඇට්ටේරියා වනයක වැඩ වෙසෙන අවස්ථාවක ඒ ඇට්ටේරියා කොළ මිටක් අතට අරගෙන කියනවා, මහණෙනි මෙන්න මේ අතේ තියෙන කොළ ටික පේනවද? මේ වනයේ තියෙන කොළ පේනවද? ඔය දෙක අතර වෙනස පේනවද? අන්න මේ අතේ තියෙන කොළ ටික වගේ ප්‍රමාණයක් තමයි මම දේශනා කරපු දේවල් ටික. මේ වනයේ තියෙන කොළ වගේ ප්‍රමාණයක් දේශනා කරලා නැහැ. මොකක්ද හේතුව? අන්න ඒවා එච්චර අදාළ නැහැ. ලෝක වර්ධන දේවල් ඕන තරම් කියන්න පුළුවන්. ඒ එච්චර අදාළ නැහැ. ඒවා කියන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ අතේ තියෙන කොළ මිට වගේ ප්‍රමාණයක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ ටික නිවනට අදාළ ටික. ඔන්න විදිහේ බොහොම සරලත් එකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් පිළිබඳ පිළිතුරු දීලා තියෙන්නේ. ලොකු නිකං දාර්ශනික වාද විවාද වලට ගිහිල්ලා තේරුමක් නැති විදිහකට ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒත් දැනට වුණත් සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්නේ ගැලින්ම බාර නොගෙන වෙන විදිහක උත්තරයක් දීපු ගමන් අන්න මොකද වෙන්නේ, හිතට නිකං කරදරයක් වෙහෙසක් වගේ දෙයක් මතුවලා එනවනේ. අයියෝ බලන්නකෝ මම මගේ ප්‍රශ්නෙට මෙච්චර ලස්සන, මෙච්චර වටිනා, මෙච්චර කලාත්මක විදිහට ඉදිරිපත් කරපු ප්‍රශ්නේ මේ හාමුදුරන්ට තේරුම් නැද්ද කොහෙද කියලා. ඉතින් එහෙම හිතා ගන්නවා. වෙන්නත් පුළුවන්, තේරෙන්නේ නැතිවෙන්නත් පුළුවන්. කොහේ වෙතත් ඔය ගොඩාක් ඔය විචිත්‍රවත් ප්‍රශ්න, ගොඩාක් නිකන් වටිනා කියලා ඉදිරිපත් කරන ප්‍රශ්න, මෙන්න මේ විදිහට ප්‍රතික්ෂේප විය යුතු ප්‍රශ්න, ඔක නිවනට අදාළ වෙන්නේ කොහොමද, නිවනට ගැලපෙන්නේ කොහොමද කියලා බැලුවොත් අන්න ඒකට හේතුව හොයාගන්න පුළුවන්. හේතුව හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. 10ක් පිළිබඳ සඳහනක් තියෙනවා. මේකේ මේ දෙකට බෙදලා ඔබතෝ කෝටික විදිහට ඉදිරිපත් කරපු ප්‍රශ්න කොටස් 6ක් පිළිබඳ සඳහනක් වෙනවා. ඊළඟට චතුස්කෝටික විදිහට ඉදිරිපත් කරපු එක ප්‍රශ්නයක් පිළිබඳ සඳහනක් වෙනවා. ওই විදිහට ප්‍රශ්න 10ක් 2වා 3යි 4වා 1යි. එතකොට ওই ප්‍රශ්න 10ම බුදුරජාණන් වහන්සේ බාරගත්තේ නැහැ. මම ඔයාලට උත්තර දෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරා. මොකද්ද මේ ප්‍රශ්න ටික අපි නිකන් දැන ගැනීම පිණිස වගේ, දැන් අද කාලෙත් ඔයගේ වහාන කට්ටිය ඉන්නවනේ. දැන ගැනීම පිණිස වගේ මතක් කරගත්තොත් අන්න පළවෙනි ප්‍රශ්නේ තමයි සස්සතෝ ලෝකෝ. මේ ලෝකය සදාකාලිකද? එහෙම නැත්නම් අසස්සතෝ ලෝකෝ, මේ ලෝකය සදාකාලික නොවේද කියලා මේ ලෝකයේ පැවැත්ම පිළිබඳ, කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ලෝකය සදාකාලිකද, සදාකාලික නැද්ද කියලා කාලය පිළිබඳ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අන්තවා ලෝකෝ, අනන්තවා ලෝකෝ කියලා අවකාශය පිළිබඳ, කාලය සහ අවකාශයනේ ඔය ලෝකය ගොඩනැගෙන ප්‍රධාන කරුණු දෙක. අන්න ඒ දෙක පිළිබඳ තමයි මේ ප්‍රශ්න කරන්නේ. එතකොට මේ ලෝකය අන්තයක් සහිතද, නැත්නම් මේ ලෝකය අනන්තද, අන්තයක් රහිතද කියලා ඔන්න ඔය විදිහට ප්‍රශ්න හතරක්, මේ කාලය සහ අවකාශය පිළිබඳ ප්‍රශ්න හතරක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රශ්න හතර හැමම බාරගන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. මම ඔයාලට උත්තර දෙන්නේ නැහැ. ওই ප්‍රශ්න නිවනට අදාළ නැහැ. මම ඔයාලට ධර්මය කියලා දෙන්නම් කියලා වෙන පැත්තකට හරවගෙන අරන් යන එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. මොකද්ද මේ හේතුව? දැන් ලෝකේ පිළිබඳ නැහන්නේ මේ. මේ ලෝක කතාවයි මේ ධර්මයට අනුව ලෝක කතාවයි වෙනස්. එතකොට මේ ප්‍රශ්නේ බාර ගැනීම තුලින්ම අන්න අර යම්කිසි විදියක සාමාන්‍ය පුද්ගලයන්ගේ ලෝක සංකල්පයට බැසගත්තා වෙනවා. අන්න එතකොට ඒක පිළිබඳ උත්තරයක් දීලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ලෝකය ඔන්න ඔය ආයතන හයේ ලෝකේ. එතනින් මෙහා වෙන ලෝකයක් නැහැ කියලා සඳහන් කරනවා. බාහිර ලෝකේ කාලෙකින් අවකාශයකින් මනින්න ගියොත් අන්න ඒක මේ ප්‍රශ්න බාරගත්තොත් අන්න අවුල් බියවුල් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය සලායතන ලෝකේ පිළිබඳ තමයි කියන්නේ. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නහයත් ගඳ සුවඳත්, දිවත් රසත්, ඇඟත් ස්පර්ශෙත්, ඒ වගේම හිතත් හිතරෙන අරමුණුත්. ඔන්න ඔය ලෝකේ තමයි මේ ශාසනයට අනුව ලෝකේ. ඔයින් පිට ලෝකයක් පනවන්න බැහැ කියලා අන්න අර ලෝකයට අර්ථ දැක්වීම වෙනස් කළා. මෙතනයි තියෙන්නේ. මේ අර්ථ දැක්වීම, මේ ප්‍රශ්න තුල තියෙන අර්ථ දැක්වීම වෙන එකක්. මේ ශාසනයේ ලෝකෝ කියන ස්වභාවය වෙන එකක්. එතකොට ඒ අර්ථ දැක්වීම වෙනස් කරලා තියෙන නිසා මේ ප්‍රශ්න අර ලෝකේ අදහසින් බාරගත්තොත් යන ගැටලුවක් තියෙනවා. ඉතින් සමහර විට මේ ප්‍රශ්න ඇහිලාද කොහෙද ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෝ ලෝකෝ කියලා කියනවා, මේ ලෝකේ ලෝකේ කියලා කියනවා, කොපමණකින් නම් ලෝකයක් වේද? එතකොට ඔන්න ඔය සලායතන ලෝකය ගැන තමයි කියන්නේ. අහනවා මේ අසත් රූපයක් නැත්තම්, කන ශබ්දයක් නැත්තම්, ඇඟත් ඔය විදියට ස්පර්ශයක් නැත්තම්, ගන්ධ සුවඳ රස නැත්තම්, හිතත් හිතට එන අරමුණුත් නැත්තම්, එතනින් එහා මොකක් හරි දෙයක් ඉතුරු වෙනවද කියලා. එතනින් එහා මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ශාසනයට අනුව ලෝකය කියලා අන්න අර ලෝකයේ අර්ථ දැක්වීම වෙනස් කරනවා. එතකොට ඒ නිසාම මේ වැරදි පදනමක්, වැරදි ලෝකයක් මත පදනම් වෙලා එන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ බාරගන්නේ නැහැ. ඊළඟට ආත්මය පිළිබඳ තමයි ඊළඟ එක. ඉතුරු ප්‍රශ්න ටික ඉදිරිපත් වෙන්නේ ආත්මය පිළිබඳ. එතකොට අහනවා තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මේ ජීවිතයත් ශරීරයත් ජීවිතය කියන්නේ නිකන් ජීවය ආත්මය වගේ තමයි මේ පෙන්වන්නේ. මේ ආත්මයත් ශරීරයත් එකක්ද නැත්නම් ආත්මය අනිකක් ශරීරය අනිකක්ද කියලා ඔන්න විදිහ ආත්ම පිළිබඳ හැඟීමක් අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට ඒකත් මේ ප්‍රශ්න දෙකත් බාර නොගෙන ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න වලට වැටෙනවා. මොකද මේ ධර්මයට අනුව ආත්ම කියලා ප්‍රකාශයක් ජීවයක් කියලා දිස්තිර පැවැත්මක් පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නැහැ. මේ වෙනුවට එතන එතන ඇතිවිවි නැතිවිවි යන අත්පටිලාභයක් පිළිබඳ තමයි කියන්නේ. ඔය පොට්ටපාද සූත්‍රය හැම සඳහන් වෙන්නේ අත්පටිලාභ කියන වචනේ. එහෙම ආත්මයක් පිළිබඳ කතාවක් කියන්නේ නැහැ. මේ වෙනුවට මෙන්න මේ වගේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම එතන එතන ඇතිවිවි නැතිවිවි යන පැවැත්මක්. ඒකාකාර දිගට පැවැත්මක් මේ ධර්මයට අනුව ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒකාකාර දිගට පවතින විඥානයක් පිළිබඳ කතාවක් ආත්මයක් පිළිබඳ කතාවක් මේ ධර්මයට අනුව ප්‍රකාශ වෙන්නේ නැහැ. අන්න එතකොට අන්න ඒ ප්‍රශ්න දෙකත් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ අමුතු විදිහේ ප්‍රශ්න හතරක් ඉදිරිපත් වෙනවා. ඒ හතර අර පරම පුද්ගලයා පිළිබඳ රහතන් වහන්සේ පිළිබඳ යම් කිසි ප්‍රතිපදාවක සාසනයක නියලිච්ච යම් කිසි සත්‍යයක් සාක්ෂාත් කරගත්ත ඒ උතුම් තත්වයට ගියපු පුද්ගලයා පිළිබඳ තමයි මේ ප්‍රශ්නේ. එතකොට අහනවා මොකද්ද හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නච හෝති තථාගතෝ පරම්මරණ නේව හෝති නනන හෝති තථාගතෝ පරම්මරණ. ඔන්න ඒ විදිහට කරුණු හතරක් ගැන හර දක්වනවා මේ තථාගත තෙම මේ රහතන් වහන්සේ මේ පරම පුද්ගලයා මරණින් මත්තේ වෙයි. ඔන්න එක දෙවෙනියට කියනවා මරණින් මත්තේ නොවේයි. මේ හතරකම ප්‍රශ්නයක්. ඊට පස්සේ මරණින් මත්තේ වෙයි සහ නොවේයි. මරණින් මත්තේ වෙයිත් නොවේයි නොවේත් නොවේයි. ඔන්න ඒ හතරෙන් කෝකද කියලා තමයි මේ අහන්නේ. එතකොට මේ ප්‍රශ්නෙත් පදනම් වෙලා තියෙන්නේ මොකක් මතද? අන්න මේ යම් කිසි දිගට පවතින ජීවයක් ආත්මයක් වගේ දෙයක් තියෙනවා කියන පදනම් මත තමයි අහන්නේ. හරි, දැන් මේ විදිහ ධර්මයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක්ට මොකද වෙන්නේ? එයා මරණින් මස්සේ ඉන්නවද නැද්ද? ඉන්නව සහ නැද්ද? ඉන්නවත් නොවේද නැත්තෙත් නොවේද කියලා ඔන්න ඔය විදිහ හතරකට බෙදලා අහනවා. ඊට ඒ ප්‍රශ්න හතරත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළේ යම් කිසි අවස්ථාවක පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද මේ දුටු තැනෙහිවත් අතාගත කෙනෙක් දුටු තැනෙහිවත් රහතන් වහන්සේ කෙනෙක් පණවන්න බැරි එකේ කොහොමද මරණින් මත්තේ පිළිබඳ කතා කරන්නේ? කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට අපිට පුද්ගලයෙක් පේනවා. ලෝකයා මේ පුද්ගලයා හඳුන ගන්නවා. මේ තැනත්ත තමයි මේ කෙස් බාල ඉන්දියට, මේ තැනත්ත තමයි මේ සිවුරු පොරෝගෙන ඉන්දියට කියලා යම් කිසි හැඳිනීමක් කරනවා. නමුත් අර හිතේ වඩපු ප්‍රතිපදාව නිසාම අන්න අර පුද්ගල ස්වභාවයක් ඒ රහතන් වහන්සේ තුල නැත. දැන් ඔය අපි දැකලා තියෙනවා ගඟක් පහලට ගලාගෙන යනවා, හුලඟක් හමනවා. මේ දේවල් අපිට යම් කිසි විදියක නිරූපණයක් සිද්ධ කරනවා. නිරූපණයක් සිද්ධ කරාට මේ තුල යම් කිසි කෙනෙක් කරනවා, මෙතන පුද්ගලයෙක් ඉන්නවා, ජීවියක් තියෙනවා කියලා පැනවීමක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේ කෙනෙක් ස්වභාව ධර්මයට එකතු වුණා. ස්වභාව ධර්මයට දිය වෙලා ගියා. අර යම් කිසි මමත්වයක්, යම් කිසි මමංකාරයක් තියුණාද? ඒ දෙ නැති වෙලා ගියා. ස්වභාව ධර්මයේ මේ පුද්ගලයාය අතර වෙනසක් තියුණාද? ඒ වෙනස නැති වෙලා ගියා. කටබුරුන් දෙසයින් නැසේ කියනවා ගඟ තියෙනවා දියසුලියක්. දියසුලිය ආපහු වතුරට දියවිලා නැති වෙලා යනවා. දැන් කෝදිය සුලියක් පෙන්වන්න පුළුවන්ද? දිය සුලියක් පෙන්වන්න බෑ. මොකද හේතුව දැන් කලින් දිය සුලිය ගඟ කියලා දෙකක් තියුණා. දැන් එහෙම එකක් නැහැ. දැන් නිකන් වතුර විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක්. එන්න ඒ වගේ ආකාරයක් පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට අන්න අර ස්වභාවයට මේ වටපිටාවට එකතු වෙච්ච කෙනෙක් අන්න සමහර විට අපි පෙන්නලා කියනවා අන්න අර දැඩි හුලඟක් හමනකොට මේ හුලඟේ ස්වභාවය දකින්නා වගේ, ගඟක් ගලනකොට ගඟක ස්වභාවය දකින්නා වගේ මෙන්න පැවැත්මක් තියෙනවා. මෙන්න පුද්ගලයෙක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුටු තැනෙහිමවත් ජීවත්ව ඉන්න කාලෙවත් තථාගත කෙනෙක් රහතන් වහන්ස කෙනෙක් පණවන්න බැරි කොට මරණින් මත්තේ මොන කතාවද? එන්න ප්‍රශ්න හතර වැරදි කියලා තමයි මේ කියන්නේ. තව උපමාවක් දෙනවා. මොකද ගහක් ගලෝලා තල් ගහක් උදුරලා ආවව කෙලින් කරලා තියෙනවා. දකින්න කෙනෙක්ට පේනවා අන්න ගහක් තියෙනවා කියලා. නමුත් මේ ගහේ පැවැත්මක් තියෙනවද නැහැ? මුල් උදුරලා දාලා විනාශ කළා ඉවරයි. ගහක් ස්වභාවයක් පෙන්눔 කරාට මොකද ඒ තුල පැවැත්මක් නැහැ. ඔන්න ඒ විදිහේ වෙනසක් තමයි මේ කියන්නේ. එතකොට අන්න අර කියන මමත්වයක් අර විදිහේ මමංකාරයක් විනාශ කරලා දැම්මට පස්සේ ඒ තැනැත්තා මේ ලෝකෙම කොටසක්, මේ ස්වභාව ධර්මෙම කොටසක්, හමන හුලඟක් වගේ, එහෙම නැත්නම් ගලන ගඟක් වගේ. එතකොට ඔන්න ඔය විශේෂ පැවැත්මක් තියෙනවා කියලා, මම පොරක් තියෙන කියලා එන හැඟීම තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ප්‍රශ්න කරදර ඇති කරන්න හේතුව. ඕනම ශාසනයක සාමාන්‍ය මේ පිළිබඳ සඳහනක් තියෙනවා. විවිධ දෙවියන් වහන්සේලා අදහන ශාසන වෙන්න පුළුවන්. ඒ ශාසනවලත් මෙන්න මේ පිළිබඳ හැඟීමක් තියෙනවා. මොකද්ද කියනවා? දැන් සාමාන්‍ය ඔය Hindu ආගමේ එහෙම අදහසක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, විමසලා තියෙනවා. මොකද්ද? අපි කොහොමද දෙවියන් යදින්නේ මේ දිනදා වැඩ කටයුතු කරන ගම? එතකොට කියනවා මේ ක්‍රිෂ්ණ ගැන හිතවිල්ල අතාරින්න නැතුව ඕගොල්ලෝ කිරිකාල් ගන්න. ක්‍රිෂ්ණ පිළිබඳ හිතවිල්ල අතාරින්න නැතුව කිරිකාල් ගන්න කියලා කියනවා. එතකොට කොහොමද කිරිකාල් ගන්නෙ? ක්‍රිෂ්ණ පිළිබඳ හිතවිල්ලක් හිතේ තියාගෙන එතකොට කිරිකාල් ගෑවෙන්නේ නැහැනේ. දැන් ඊයේත් අපි ඇහුවා නිකන් පොඩි ලාරුවන්ගෙන් සතිපාසලේ. දැන් එක මේ කොහමද එහෙම වෙන කෙනෙක් ගැන අදහසක් හිතේ තියාගෙන කොහමද වෙන කෙනෙක්ට ආඥා කරන ගමන් වෙන වැඩක් කරන්නේ? ආ බෑනේ. මොකද මේ එතකොට අපි අවධානය වැඩේ නෙමේ තියෙන්නේ, වැඩේ වරදිනවා කියලා පොඩි ළමයි පව කියනවා. ආ මම මේ මේ මගේ හුරතල් බලු පැටියා ගැන හිත හිත යනකොට අනිත් වැඩ මගේ ඇරෙනවා, අනිත් වැඩ වරදිනවා. ගල අවධානයේ තියෙන්නේ වෙන තැනක. එතකොට කියනවා එහෙනම් ක්‍රිෂ්ණාගේ හිතවිල්ල අතාරින්න නැතුව කිරිකාල් ගන්න. කොහොමද මේක කරන්නේ? අන්න අර ඊයේ දෙන වැඩේ තේලඹිලා කරොත්, ඊයේ දෙන වැඩේ දෝතින් අරගෙන කරොත් අන්න ඒක තමයි ඉතින් ක්‍රිෂ්ණාගේ හිතවිල්ල. එතකොට ඕනම ආගමක ඕනම දර්ශනයක පෙන්눔 කරනවා මෙන්න මේ මමංකාරය තමයි මෙතන තියෙන අවුල. ඒ මමන්කාරය නැති වුණ ගමන් දෙයියෝ දෙයියන් ආන්සේ දෙක් අපි එක් වුණා. එහෙම නැත්නම් අපේ ආසනයට අනුව අකිවැයගේ මමන්කාරය නැති වුණ ගමන් බුදු හිතක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ස්වභාව ධර්මයට එකතු වුණා, රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එතකොට ඔය ප්‍රශ්නේ ගොඩක් තැන්වල අඳුනගෙන තියෙනවා. හැබැයි ප්‍රශ්නෙට විසඳුම නිවැරදි ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා තියෙන අඩුවෙන්. ප්‍රශ්නේ අඳුරගෙන තියෙනවා. මේක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ විදියට දියසුලියක් හැදෙනවා, මෙන්න මේ විදියට මමංකාරයක් හැදෙනවා, මෙන්න මේ විදියට ලෝක එකක් මම තව පුද්ගලයෙක් කියන වෙනසක් හැදෙනවා. යන්නේ හැදෙන වෙනස තමයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. දැන් ওই සූෆිසම් කියලා කියනවා, ඒ මුස්ලිම් ආගම මත පදනම් වෙච්ච යම්කිසි දර්ශනයක්, මුස්ලිම් ආගමේ තියෙන විශ්වාස මත පදනම් වෙලා කොහොමද මේක ප්‍රතිපදාවක් විදියට කරන්නේ කියන යම් කිසි කාලෙත් එක බොහෝ කාලයක් එක දියුණු වෙච්ච අදහසක් මෙතනදී තියෙන්නේ. ඒතකොට දැන් ඔය කතෝලික පල්ලියේ වුණත් සමහර විට යම් කිසි බ්‍රහ්මචාරියක් වගේ රකින්න ප්‍රතිපදාවක යෙදෙන පිරිස ඉන්නවා. කැලෑවලට වෙලා මිනිස්සුන්ගේ වෙන් වෙලා ඉන්න පිරිස ඉන්නවා. ඒ මිනිස්සු දන්නේත් නැහැ මොකද මේ කරන්නේ කියලා. හැබැයි අන්න ඒ වගේ ප්‍රතිපදාවක යෙදিলা තියෙනවා, ඒ වගේ විමසීමක යෙදিলা තියෙනවා. එතකොට මේ මුස්ලිම් ආගමෙත් ඒ දවස්වල ඉන්න කට්ටිය කොහොමද මේ ප්‍රතිවදාව උත්කෘෂ්ට විදියට කරන්නේ, කොහොමද මේක ප්‍රායෝගිකව යොදවන්නේ කියන ප්‍රශ්නේ ද දීපු උත්තර තමයි මේ සූෆිසම් කියන්නේ. දැන් අද කාලේ නම් ඒ දෙක දෙකක් උංගව මරන්න ඕනි කියන ගානට ගිහිල්ලා තියෙනවා. ඒක වෙනම කතාවක්. කොහොම හරි අන්න අර ප්‍රායෝගික පැත්ත. එතකොට ඒගොල්ලොත් මෙන්න මේ මමත්වය පිළිබඳ ප්‍රශ්න අඳුනගෙන තියෙනවා. කියනවා දෙයයන් වහන්සේ සහ මාව මේ තිර ගණනාවකින් වෙන් කරනවා. මේ තිරවල නම තමයි මේ මමත්වය, මමංකාරය. අන්නේ තිර එකින් එක ගලවලා දැම්මොත් අපිට දවසක දෙයයන් වහන්සේ සමග එකතු වෙන්න පුළුවන්. මේ තිරේ, මෙන්න මේ තිරේ තමයි අපි වෙන් කළ තියෙන්නේ තිරසිය ගණනක් මේක පිටිපස්සේ තියෙනවා. අන්න ඒ ටික කඩලා බිඳලා විසි කරලා දැම්මොත්, ඒ මමත්වය කඩලා බිඳලා විසි කරලා දැම්මොත් අන්න මමත් දෙයියොත් එකක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ සූෆිසම් වල තියෙන ප්‍රධාන අදහස තමයි මෙන්න මේ තිර බිඳ දැමීමේ මේ මමත්වය කියන තිර බිඳ දාන තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට ඒ විදිහට එක එක මෙඩිටේෂන් වගේ විවිධ පුරුදු කරනවා, ඊළඟට ඩාන්සින් වගේ එක එක ඒවා කරනවා. අර විදිහට ඒ දෙවියන් වහන්සේ පිළිබඳ වචන නැවත නැවත හඬගාලා කියනවා. මොකද හේතුව? අන්න අර පුද්ගල ස්වභාවය පොඩ්ඩක් හරි දුරස් කරගන්න පුළුවන්ද කියන විමසීම තමයි මේගොල්ලෝ මේ කරන්නේ. එතකොට මේකේ හමුතු සිදුවීමක් සඳහන් වෙනවා. ඒ යම්කිසි විදිහේ ප්‍රතිපදාවක ඉදිච්ච පුද්ගලයෙක්ට වෙච්ච දෙයක්. එතකොට මේ හලාජ් කියලා පුද්ගලෙක් මෙයා මේ විදිහේ යම්කිසි විදියක අපි කියමු මෙඩිටේෂන් භාවනාවක් පුරුදු කර කර ඉඳියා. මොකද්ද මේකේ අදහස? අන්න අර විදිහේ මමත්වය දුරු කළා, මමයි දෙයයන් ආංශේ එක කෙනෙක් බවට පත් වෙනවා. මේ තිර ටික මම කඩලා බිඳලා දානවා කියන අදහසින් තනි වෙලා භාවනා කර කර ඉඳියා. එතකොට මෙහෙම කර කර යනකොට මේ තැනත්තට යම් කිසි ස්වභාවයක්, දැන් අපිත් ඔය භාවනාවේදී එක එක ස්වභාවයක් දකින්නවනේ. එතකොට අපි හිතමු මේ දෙයක් මමත්වයක් නැති යම් කිසි විදියක කෙටි කාලීන පැවැත්මක් වගේ එකක් දකින්න පුළුවන්. වෙලාවක් ගියා, හැබැයි ලොකුවට කුත් ක්‍රියාවලියක් තියුණා. කවුරුත් පැනලා මම මේකේ පොරක් කියලා දඟලන උත්සාහ කරේ නැහැ. ඒ වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ තැනත්තරත් ඒ වගේ යම් කිසි ස්වභාවයක් අත්දකින්න ලැබෙනවා. එතකොට මේ තැනත්ත තේරුම් ගන්න, අන්න මම අත්දැක්කා යම් කිසි විදියක මේ මමත්වයක් නැති ස්වභාවයක්. එතකොට මෙයාගේ අර්ථ දැක්වීමට අනුව මේක මොකද්ද? ආ, මම අත්දැක්ක දෙයයන් ආසේ. ඉතින් මේ මිනිස්සයා අර සතුටට මොකද කරන්නේ? අන්න අර බැග් ඩෑග් නුවර වීදියට බැහැලා වීදිය දිගේ දුවගෙන දුවගෙන යනවා. අර යුරේකා කියලා කෑ ගහ ගහ දිවුවා වගේ දුවනවා. මොකක් කියලාද කෑ ගහන්නේ? අනා අල් හක්කි කිය කෑ ගහනවා. මම තමයි සත්‍ය, මම තමයි දෙයියෝ කියලා තමයි කියන්නේ. මම තමයි සත්‍ය කීකී කෑ ගහ ගහ යනවා. එතකොට අර දෙවියන් වහන්සේට කියන නම් 99න් එකක් ලු මේක. මෙන්න මේ අනාල් හක් කියන නම. එතකොට ඒක කීකී තමයි මේ තැනත්ත කෑ ගහ ගහ යන්නේ. මොකද්ද? අන්න අර මමයි දෙයියෝ අතර පරතරයක් තියෙනවාද? ඒක කඩලා බිඳලා දැම්මා. ඉතින් අර නම කීකී කෑ ගහ ගහ යනවා. ඉතින් පාලකයා බැලුවා, යකෝ මූ මේ දෙයියෝ යුවයි සම කරගන්න යනවා කියලා. මොකද කරේ? මේ කවලලා එල්ලලා දැම්මා. එල්ලලා මරලා දැම්මා. වද දීලා මරලා දැම්මා. ඔන්න ලැබිච්ච ප්‍රතිඵලේ. අන්න දෙයයන් ආන්සේ හා සම වුණා කියලා කියන්න ගිහිල්ලා වෙච්ච දේ. මමයි දෙයියෝ අතර මේ විදිහේ තිරේ අයින් කරා කියලා කියන්න ගියට වෙච්ච දේ. අන්න අන්තිමට ජීවිතේ තොර වෙලා තමයි වැඩි අහවරු වුණේ. චොන්න වගේ දෙයක් තියෙනවා. වෙන ශාසනයක සමහර විට මේ දෙක අතර පරතරයක් පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අන්න මේ ශාසනේ මේක තමයි ප්‍රතිපදාව. අන්න දෙයියෝ කියලා ගත්තොත් දෙයියෝ එක සම වෙන්න පුළුවන්. ක්‍රිෂ්ණා කියලා ගත්තොත් ක්‍රිෂ්ණ එක සම වෙන්න පුළුවන්. බුදුන් කියලා ගත්තොත් බුදුන් එක සම වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ මේ දේ දියකල් හැරීමේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒ ප්‍රතිපදාව එන්න එන්න මෙයා ඇතරම ස්වභාව ධර්මය තුලට දිය වෙලා යාමක් තමයි වෙන්නේ. මේ ඊක්වේෂන් එකෙන් මේ මම කියන කැලේ අයින් කළා දාපු ගමන් ඉතුරු හැම දෙයක්ම මේ ස්වභාව ධර්මය තමයි. ඔය ඉක්වේෂන් එක සම්පූර්ණ අවුල් කරන්නේ ඔනේ මම කියන හැඟීම. ඔය අයි කියන එක තමයි අවුල් කරන්නේ. ඒක දිය කළ දැම්මනම් අන්න අර දෙවියෝයි මමයි අතර තියුණ තිර ටික කඩලා බිඳලා දැම්මා වගේ තමයි. ඒ සඳහා ප්‍රතිපදාව. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව තමයි ඔන්න ඔය අපි පුරුදු කරන ප්‍රතිපදාව. මේ විදියට සිහියක් පුරුදු කරනවා. මේ විදිහට යම්කිසි නැවත නැවත හුරුකිරීමක් කරනවා. අවදි භාවයක් පුරුදු කරනවා. අදහස් වලට තීරණ වලට එළඹෙන්න උත්සාහ ගන්නේ නැතුව නැවත නැවත මේ විදිහට අවදිව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. නැවත නැවත මමත්වයේ ඉදිරිපත් වෙලා විවිධ චෝදනා නගන්න පුළුවන්, විවිධ අදහස් උදහස් දෙන්න පුළුවන්, විවිධ වැරදි පාරවල් වලට අරගෙන යන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ටික 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 නැවත නැවත ඒකත් දකින්න උත්සාහ කරනවා. ඉතින් අපේ ඔය දැන් ලෝකේ රටේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ බුද්ධඝමත් එක්ක මේක නොගැලපෙන්න පුළුවන්. ආගම සහ ධර්මය අතර වෙනස තමයි ඔය තියෙන්නේ. අන්න මේ විදියට බුදුන්ව උඩින් තියලා මම පහළ ඉඳලා අන්න බුදුන් වැඳීම තුලින් දිව්‍ය ලෝක යන වගේ අදහසක්නේ ඔය මතුවලා තියෙන්නේ. ඒ වෙනුවට අන්න බුදු හිතක් පිළිබඳ කතාවක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. දුදුන් හා සමවීමක් පිළිබඳ කතාවක්. අර විදියට බුදුන්ගේ හිතවිල් අත්හරින්න නැතුව මට පුළුවන් ද කිරිකාල් ගන්න. මට පුළුවන් ද තේ එකක් බොන්න. ආහාරයක් ගන්න. අන්න බුදුන්ට දානි පූජා කරා වගේ තමයි. අපිට ප්‍රශ්න තියෙන අපිට හැම වෙලේම යටි හිතේ පොඩි හැඟීමක් තියෙනවා මේ වළඳන්නේ නම් බුදුහාමුදුරුවෝ නෙමෙයි මේ වළඳන්නේ පෙරේතෙක් කියන හැඟීමක් අපේ යටි හිතේ නිකන් පිසිපස්සෙන් හැම වෙලේම තියෙනවා. අන්නේ හැඟීමේ තමයි අවුල. ඒ හැඟීම නැත්තම් ඒ මමත්වේ නැත්තම් අන්න තමුන් ආහාරයක් ගන්නකොට ඒක ආහාරය ගන්නවා කියන සිහිය එතන තියුණා නම් වර්තමානයේ සිහිය එතන තියුණා නම් අන්න බුදුන්ට දානයක් පූජා කරා වගේ තමයි. පෙරේතයා වළඳන කියන හැඟීම අයින් වෙලා තියුණා නම් එහි මමත්වය අයින් වෙලා තියුණා නම් ඉතින් ඕක තමයි උත්සාහය. ඕක කරන කරන තව තව ලඟ වෙනවා. එතකොට අර යම් කිසි විදියක ඔය ආගම සහ ධර්මය අතර වෙනස පෙන්වන ප්‍රකාශයක් ඔය සූෆිසම් වල හරි ප්‍රසිද්ධ එකක් තියෙනවා. මොකද්ද කියනවා, ඔබව ඔබට මම පුද සත්කාර කරොත්, දැන් මේ දෙවියන්ට කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේට මම පුද සත්කාර කරොත් අපාය බියෙන් ගැලවෙන්න මාව අපායට දාලා වද වේදනා දෙන්න. ඔබට මම පුද සත්කාර කරොත් දිව්‍ය ලෝකෙට පෙරේත කමේ මාව දිව්‍ය ලෝකෙන් එළියට දාලා ලොක් කරන්න. හැබැයි ඔබට මම පුද සත්කාර කරොත් ඔබ වෙනුවෙන් අන්න එතකොට මගේ ආදරය මගේ ආලය ප්‍රතික්ෂේප කරන්න එපා කියලා අන්න අර මේ කියන අදහසක්. මොකද අපායට බියෙන් නෙමෙයි, දිව්‍ය ලෝකයට පෙරේත කමෙන් නෙමෙයි, ඒ වෙනුවට ඔබ වෙනුවෙන් මම මේ ප්‍රතිපදාව යෙදෙනවා. අන්න බුදුන් වෙනුවෙන් මේ ප්‍රතිපදාව යෙදෙනවා. එහෙනම් අන්න මාව ප්‍රතික්ෂේප කරන්න එපා කියන අදහසක් ගැන හැර දක්වනවා මෙන්න මේ සූෆිසම් වල. තොර මොකද්ද මේ කියන්නේ? අර විදියට ප්‍රතිපදාවක් යෙදෙනවා. අය යෙදී මාත්‍රයෙන් යෙදෙනවාට යෙදෙනවා. මේකෙන් අරක ලබා ගන්නවා, මේක ලබා ගන්නවා කියන මමත්වයක් ඉදිරිපත් කරගන්නේ නැහැ. අපායෙන් මිදිලා යනවා නැත්තම් දිව්‍ය ලෝකෙට යනවා කියන මමත්වයක් ඉදිරිපත් කරගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නන් වාලේ වැඩේ කරනවා. ඒ ප්‍රතිපදාව යෙදෙනවා. අපේක්ෂාවක් රහිතව ඒ ප්‍රතිපදාව යෙදෙනවා. අන්නේ විදිහ අපේක්ෂා රහිත වෙනකම් මේ ප්‍රතිපදාව කරන්න ඕනේ. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා අහනවා මේ යාගේ අත්දැකීම් කියලා, ඒකට පිළිතුරු අහනවා. මෙන්න මෙහෙම එකකුත් උනා හාමුදුරේ මොකද දන්නේ නැයිනේ, මෙහෙම එකකුත් උනා මොකද දන්නේ නැයිනේ කියලා දැන් මේ මොනවා හරි ගෙදර අරන් යන්න සර්ටිෆිකේට් එකක් හරි ලියා ගන්න තමයි අහන්නේ. ඉතින් මම එක දෙකකට උත්තර දුන්නා. ඊට පස්සේ මං කෝ වැඩක් නැහැ අප්පෝ, ওই ප්‍රශ්න වල උත්තර දීලා කවදාවත් ප්‍රශ්න අහවර කරන්න බෑ අප්පා. මමත් මුල් දවස්වල හිතුවා උත්තර දීලා ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම බෑ, එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ ප්‍රශ්නේ මුල සිඳින්න ඕනේ, ප්‍රශ්නේ අවලංගු කරන්න ඕනේ. එතකොට අර විදිහේ කෙනෙක් ප්‍රතිපදාවට බැස ගන්නකොට යම් කිසි විදිහක තියෙන්න පුළුවන් අපායෙන් ගැලවෙනවා මම, දිව්‍ය ලෝක යනවා මං කියලා තියෙන්න පුළුවන්, නිවන් දකින්නවා මං කියලා හරි අදහසක් තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ ඔන්න ඔය සැක සංකා ටික නැති වෙලා යනකම්, ඔන්න ඔය අදහස් ටික නැති වෙලා යනකම්. මම ඔහෙ වාඩි වෙලා ඉන්නවා, මුකුත් අපේක්ෂාවක් නැහැ. වාඩි වෙලා ඉන්න බව දැනගෙන වාඩි වෙලා ඉන්නවා. කරනවා පුරුද්දට වගේ ඇවිදිනවා, මුකුත් අපේක්ෂාවක් නැහැ. ඔහෙ ඇවිදින්න වාලේ ඇවිදිනවා. එදිනදා වැඩ කරනවා අවදි, මුකුත් අපේක්ෂාවක් නැහැ. ඔහෙ නිකන් ඒ වැඩේ ඇදිලා ඉන්නවා. ඉතෝකනේ ස්වභාව ධර්මයේ තියෙන ආකාරය. මේ ගස්කොලන් දිහා බැලුවොත් ඒගොල්ලොන්ගේ එහෙම ලොකු අපේක්ෂාවක් නැහැ. ඔහේ නිකන් යෙදිලා ඉන්නවා. වැඩේ යෙදිලා ඉන්නවා. ආයිර එළිය වැටුනහම එයාම ආහාර හදාගෙන ගබඩා කරගෙන ඒ කටයුතු කරගන්නවා. කළුවරට අහකුල ගන්නවා. ඊට පස්සේ හීත ඍතුව කිට්ටු වෙනකොට කොළ ටික හලලා දානවා. ඊට පස්සේ ආපහු වසන්තීර්තුව ලං වෙනකොට ඔන්න ලස්සනට දළු මතුවලා එනවා. ඒක තමයි ස්වභාවය. ඔකයි මේ ගහක් බලන්නකෝ හරියට හිතලා කල්පනා කරලා සැලසුම් කළා මෙන්න නියමයට කරනවා කියලා. අපි ඒකටත් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න හදනවා. නමුත් අන්න මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා මේ ශක්තිය. ස්වභාව ධර්මයේ තුල තියෙනවා පැවැත්මට අවශ්‍ය දේවල්. අපි මුකුත් නොකර ඉඳියානම් ඒකට අත නොදා ඉඳියානම් එච්චරයි තියෙන්නේ. එතකොට ඉන්නේ අත නොදැනීම පිළිබඳ යම්කිසි ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඒ ප්‍රතිපදාව පටන් ගන්නකොට යම්කිසි ඉලක්කයක් තණ්හාවක් තමන් තුල තියෙන්න පුළුවන්. නමුත් අන්න ටික 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 කරගෙන යනකොට ඉලක්ක නැති වෙලා යනවා. ඉදිරියට යනවත් නෙමෙයි පස්සට යනවත් නෙමෙයි එක තැන නැවතිලා ඉන්නවත් නෙමෙයි. හැබැයි මොකද්දෝ එකක් වෙනවා. ඉදිරියට යනවා කියලා පෙන්නන්නත් බෑ. පස්සට යනවා කියලා පෙන්නන්නත් බෑ. එක තැන නැවතිලා ඉන්නවා කියලා පෙන්නන්නත් බෑ. නමුත් මොකද්දෝ පැවැත්මක් තියෙනවා. අන්න ඒ පැවැත්ම අනුමෝදන් වෙච්ච දවසට ඒ පැවැත්ම මුළු හදින්ම බාරගත් දවසට මේ වැඩේ ඉවරයි. අන්න දෙවියන් වහන්සේ මමයි අතර තිර ටික ගැලවිලා ගියා. සබහව ධර්මයට දිය වෙලා ගියා. බුදුනුයි මමයි අන්න එක හිතක්. බුදු හිතක් මා තුළම ඇති වුණා. ඉතින් එවැනි වූ සාසනයක් එවැනි වූ ප්‍රතිපදාවක් කියන්නේ ඒ ප්‍රතිපදාව ටික ටික විවේකයක් දිහාවට සැහැල්ලුවක් දිහාවට යන ගමනක් තියෙන්නේ. ඒ සඳහා හැම දිනාටම ධෛර්යයක් වීමට අද දින ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 සාදු. එහෙමනම් හැමදාමත් වගේ අපහට ධර්ම දේශනා වලින් අපව ධර්මානුකූල මාර්ගය පෝෂණය කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අත උස්සලා උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීමට සූදානම් වෙමු. හොඳයි. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. මම ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. නබිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්‍රං නමාමහං. සාදු
සම්පත්තේ සම්පත්තේ. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාට තෙරුවන් සරණයි.